අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා රාජාංගනේ ආය 10 මහාවිද්‍යාලයේ ආචාර්ය බුද්ධික මුතු කුමාරණ ගුරු මහත්මයාට.
සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් අද දවසේ අපි ඔබත් සමග සාකච්ඡා කරන්න තීරණය කරේ භූගෝල විද්‍යාව විෂය හදාරන සිසුන්ට ඉතාම වැදගත් වන සුවිශේෂී කරුණු කාරණා රසක් එකතු වන මාතෘකාවක්. භූගෝල විද්‍යා විෂය පිළිබඳව ඒ අදාළ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියන විට අපිට ගොඩක් වෙලාවට නිදසුන් විදිහට ගන්නත් පුළුවන්. ඒ වගේම අපේ භූගෝල විද්‍යා පිළිතුරු පත්‍රවල විවිධ කොටස් ආවරණය කරගන්න පොදුවේ මේ මාතෘකාව වැදගත් වෙනවා. ඒ නිසා මාතෘකාවක් විදිහටත් අනෙක් මාතෘකාවලට අදාළ උපුටා ගැනීම විදිහටත් භාවිතා කරන්න පුළුවන් හොඳ මාතෘකාවක් තමයි අපි අද කතා කරන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් මේ වන විට භූගෝල විද්‍යා විෂයට අදාළ විශාල පාඩම් ප්‍රමාණයක් අපි මේ ආකාරයෙන් ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ අතරේ මෙන්න මේ වැදගත් කොටස තමයි දරුවනේ සංවර්ධනය කියලා කියන්නේ. භූගෝල විද්‍යා විෂය තුල සාකච්ඡා කරන බොහෝ තැන්වලදී සංවර්ධනය කියන වචනය අපි භාවිතා කරනවා. එතකොට අපිට සංවර්ධනය කියන්නේ මොකක්ද? කොහොමද අපි සංවර්ධනය මනින්නේ? ඒ වගේම ඔබ දන්නවා ලෝකේ සංවර්ධිත රටවල්, සංවර්ධනය වෙමින් පවතින රටවල්, ඌන සංවර්ධිත රටවල් ආදී වශයෙන් අපි විෂය ඇතුලේ රටවල් බෙදා දක්වනවා. එතකොට විෂය අධ්‍යයනය කරන ශිෂ්‍යයන්ට නියත වශයෙන්ම අවශ්‍ය වෙන කාරණය තමයි මෙන්න මේ සංවර්ධනය. සංවර්ධනය කියන්නේ මොකක්ද? කොහොමද අපි සංවර්ධනය අර්ථකථනය කරන්නේ කියන කාරණා පිළිබඳව පවතින කරුණු. ඉතින් ඇත්තටම මොකක්ද මේ සංවර්ධනය කියන්නේ? අපි රටක සංවර්ධනය, පුද්ගල සංවර්ධනය, පාරිසරික සංවර්ධනය, ආචාර ධර්මවල සංවර්ධනය ආදී වශයෙන් පුළුවන් විවිධ අංශ ඔස්සේ සංවර්ධනය කියන එක සාකච්ඡා කරන්න. නමුත් මේ සංවර්ධනයේ පවතින විවිධතාවය මත අපිට පේන දෙයක් තමයි මොන කාරණයට භාවිතා කරත් සංවර්ධනය කියන එක ඒක හරි වෙනස් වෙන මාතෘකාවක්. නිරන්තරයෙන්ම එහි ලක්ෂණ වෙනස් වෙනවා. ඇත්තටම පුතේ සංවර්ධනය කියන්නේ ගතික සංකල්පයක්. මොකද්ද මේ ගතිකයි කියන්නේ? ගතිකයි කියන්නේ වෙනස් වෙන සුළු සංකල්පයක්. සංවර්ධනය කියන එක කිසිම දවසක නතර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි දැන් ඔන්න ඔතනින් සංවර්ධනය නතර වුණා, මෙතනින් සංවර්ධනය ඉවරයි කියලා කියන්න බෑ. එහෙනම් ඒකෙන් පේන දේ තමයි සංවර්ධනය අවසන් කළ නොහැකි අඛණ්ඩ ක්‍රියාවලියක්. තේරුණා නේද? ඒක නතර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ ගතික සංකල්පයක්. ඒ වගේම දිගින් දිගටම පවතින ක්‍රියාදාමයක්. මෙන්න මේ සංවර්ධනය කියන එක දරුවනේ කාලෙන් කාලයට විවිධ නිර්ණායක ඔස්සේ එය මනින ආකාරය වෙනස් වුණා. අතීතයේ සංවර්ධනයේදී දැකපු දේත්, වර්තමානයේ සංවර්ධනය ලෙස දකින දේත්, අනාගතයේ සංවර්ධනය ලෙස අනාගතයේ ජීවත්වන පුද්ගලයන් තීරණය කරන දේත් ඒකාකාරී නැහැ. අනිවාර්යෙන්ම ඒ සංකල්ප බොහෝ දුරට එකින් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ සංවර්ධනය කියන මාතෘකාව කාලීනව වෙනස් වෙන දෙයක්. කාලයෙන් කාලයට වෙනස් වෙන අංගයක්. විසිවෙන සියවස මැද භාගය වන විට විසිවෙන සියවසේ මැද කාලය වන විට රටක පැවති ආර්ථික දියුණුව යම් රටක තියෙනවා නම් ආර්ථික දියුණුවක් අන්න එදා ඒ ආර්ථික දියුණුව සංවර්ධනයේසේ සැලකුවා ඒ කියන්නේ පුතේ සල්ලි තිබුණනම් ආර්ථික වශයෙන් ශක්තිමත් නම් අන්න ඒ රට සංවර්ධිතයි කියලා එදා තීරණය කරා. ඒ අනුව ආර්ථික දියුණුව තමයි සංවර්ධනයේ විදිහට අපි හඳුනගත්තේ ආර්ථික දියුණුව. එතකොට ඒ කාලේ සංවර්ධනයේ මැනීම සඳහා භාවිතා කළ මිනුම් තිබුණා. නමුත් පසු කාලීනව මිනිසාට තේරුණා සල්ලි තිබූ පමණින් මුදල් තිබූ පමණින් රටක් සංවර්ධිත යැයි අර්ථකථනය කරන්න අපහසු බව. මුදල් තිබුණු පමණින්ම ඒ රට දියුණුයි කියලා නිර්ණය කරන්න අපහසුයි. ඊට හේතුව තමයි මුදල් තිබුණා කියලා බොහෝ දුරට ඒ රටවල් වල මිනිසුන්ගේ මානව සංවර්ධනයක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මානවයාට තේරුණා සංවර්ධනය කියන්නේ මුදලින් විතරක්මයි ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒ තුල පුද්ගල සංවර්ධනයකුත් පැවතිය යුතු බව. ඒ අනුව පසු කාලීනව සංවර්ධනය කියන සංකල්පය ශේෂ්ත්‍ර ගණනාවක් නියෝජනය කරන පුළුල් අර්ථයක් දෙන සංකල්පයක් බවට පත් වුණා. විසිවන සියවස අග වගේ වෙන විට සංවර්ධනය භෞතික ආර්ථික තක්සේරුවෙන් ඔබට ගියපු මානව සංවර්ධනයත් එකතු කරගත්තු සංකල්පයක් බවට පත් වුණා. මා කියන කාරණේ ඔබට පැහැදිලි ඇති. විසිවන සියවස අග භාගය වන විට මුදල් තිබූ පමණින් සංවර්ධිත යැයි නොසිතා එය තක්සේරු කිරීම සඳහා මානව සංවර්ධනය කියන දේත් එකතු වුණා. දැන් සංවර්ධනය සඳහා මුලින්ම භාවිතා කරේ මොකක්ද? එතකොට මුදල් පිළිබඳ නිර්ණායකය. එතකොට පුතේ මෙන්න මේ සංවර්ධනය මැනීම සඳහා මුල් කාලීනව නිර්ණායකසේ යොදාගත්තු බොහෝ දේවල් වල ආර්ථික සංකල්පය තමයි මූලික කරගෙන තිබුණේ. ඒ අතර තිබුණු කීපයක් තමයි පුතේ ඒක පුද්ගල ආදායම, ඒක පුද්ගල බලශක්ති පරිභෝජනය, දලදේශීය නිෂ්පාදිතය, මිනිසුන් දහසකට ඇති ගුවන් විදුලි සංඛ්‍යාව, මිනිසුන් දහසකට ඇති දුරකථන සංඛ්‍යාව. මෙන්න මේ වගේ මිනිසුන්ගේ භාවිතයන් සහ ඔවුන්ගේ ආර්ථික හැකියාවන් මනින දේවල් තමයි එදා සංවර්ධනයේසේ හඳුනගත්තේ. දැන් ඉදසුණක් විදිහට අපි ඔය යොදාගත්තු නිර්ණායක තුලින් බලන්නකො ළමයිනේ ඒක පුද්ගල බලශක්ති පරිභෝජනය කියන එක. ඉතින් එදා හිතුවේ එක පුද්ගලයෙක් පරිභෝජනය කරන බලශක්ති ප්‍රමාණය ගොඩක් වැඩි නම් ඒගොල්ලෝ හරි දියුණුයි කියලා. රටක ගුවන් විදුලි ප්‍රමාණය ගොඩක් වැඩි නම් එයාලා හරි දියුණුයි කියලා. මෙන්න මේ වගේ සංකල්ප තමයි තිබුණේ. ඉතින් ඇත්තටම ඒ කාලේ මිනිස්සුන්ට දියුණු වෙන්න නම් වැඩි බලශක්ති පරිභෝජනයක් සිද්ධ කරා නම්, වැඩිපුර සල්ලි හොයාගත්තා නම් අන්න දියුණුයි කියලා යාලට තීරණය කරන්න තිබුණා. ඇත්තටම පසු කාලීනව සිදු කරපු අධ්‍යයනයන්ගෙන් තේරුණේ මෙන්න මේ දැක්ම මානව ප්‍රජාවට තරම් හිතකර නොවන බව. ආර්ථික වශයෙන් පමණක් ශක්තිමත් වූාට මිනිසුන්ගේ යහපත් දේවල් නොයසේනම් ඔවුන්ගේ ජීවන චර්යාවන්ගේ ලක්ෂණ, ඔවුන්ගේ ජීවිතයේ ගුණාත්මක භාවය සංවර්ධනය නොවි මුදල් පමණක් සංවර්ධනය වීම ඇත්තම සංවර්ධනය නොවන බව තේරුම් ගියා. ඉතින් ඒ නිසාර මුල් කාලේ භාවිතා කරපු නිර්ණායක අභිබවා ගිහින් පසු කාලීනව සංවර්ධනය මැනීම සඳහා අලුත් මිනුම් කීපයක් භාවිතා කරා. ඒ කියන්නේ විසිවන සියවාසේ අගභාගයෙන් පස්සේ සංවර්ධිතයයි මනින්න ලදරු මරණ අනුපාතිකය මාතෘ මරණ අනුපාතිකය සාක්ෂරතාවය උපතේදී ආයු අපේක්ෂාව සෞඛ්‍ය පහසුකම් තොරතුරු සම්නිවේදන සේවා ඒ වගේම ආදායම් විෂමතාවය ඉවත් කිරීම ඒ කියන්නේ හැමෝටම සමාන ආදායමක් වෙන ආකාරයට කටයුතු කිරීම භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට තියෙන හැකියාව දේශපාලනික වශයෙන් තීන්දුව తీර්ණ ගන්න තියෙන නිදහස ඒ කියන්නේ පුද්ගල නිදහස අධ්‍යාපන අවස්ථා පුළුල් වීම දැන් ඔබට පේන නැති මං මෙන්න මේ කියපු නිර්ණායක දේශ බලනකොට අපිට පේන කාරණය තමයි එදා ආර්ථික දෘෂ්ටි කෝණයට වඩා මානව දෘෂ්ටි කෝණයක් 20වන සියවසේ මැද භාගයෙන් පසු සංවර්ධනය මනින මිනුම් වලට එකතු වුණු බව. ඉතින් ඒ තුල ආර්ථික වර්ධනය සහ මානව සංවර්ධනය කියන දෙකම එකට කැටි කරලා සංකල්පයක් විදිහට ඉදිරිපත් කරා. එතකොට සංවර්ධනය පිළිබඳව තියෙන නිර්වචන අධ්‍යයනය කරාම අපිට මේක හඳුනා ගන්න පුළුවන්. දැන් පුතේ විවිධ ආයතන විවිධ ප්‍රකාශන සංවර්ධනයේ අර්ථකථනය කරලා තියෙනවා. මම ඔබට නිදසුණක් විදිහට 1978 UNESCO ප්‍රකාශනය විසින් ඉදිරිපත් කරලා තියෙන සංවර්ධන නිර්වචනය දිහා බැලුවොත් මෙන්න මෙහෙම අදහසක් ඒකේ තියෙන්නේ. රටක ආර්ථික සංවර්ධනයේ සමගම සමාජීය සංවර්ධනයක්ද ඇතිවිය යුතුය. කුමක්ද ඒ කාරණය? රටක ආර්ථික සංවර්ධනයේ සමග සමාජීය සංවර්ධනයක්ද ඇතිවිය යුතුය. එතකොට මේ සමාජීය සංවර්ධනය සිදු වෙන්නේ කොහොමද කියලා මේ නිර්වචනය දීලා තියෙනවා. සමාජීය සංවර්ධනය සිදුවිය යුත්තේ ආහාර පෝෂණය සෞඛ්‍ය අධ්‍යාපන නිවාස සමාජ සුරක්ෂිතතාවය ඇඳුම් පැළඳුම් විවේකය හා මානව නිදහස කියන මෙන්න මේ ශේත්‍රවලට මිනිසුන්ට තියෙන යොමු වීම සහ එය භාවිතා කිරීමේ ප්‍රමාණය. එතකොට ආර්ථික සංවර්ධනය සහ සමාජීය සංවර්ධනය සංවර්ධනයේ බව UNESCO ප්‍රකාශනය තුලින් අපිට පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම අපි බැලුවොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 1981 91 කාලය තුල සංවර්ධන නිර්වචනයක් ඉදිරිපත් කරලා තියෙනවා පුතේ මෙන්න මෙහිම. සංවර්ධනයේ යනු ජනසංඛ්‍යාව සමාජීය සංස්කෘතික හා සදාචාරාත්මක යන සාධක ඇතුළත් වෙනස් වීම සහ වර්ධනය පිළිබඳ ක්‍රියාදාමයක්. ඒ කියන්නේ සංවර්ධනය කියන්නේ ජනසංඛ්‍යාවේ සමාජීය වශයෙන් සංස්කෘතිකම වශයෙන් විතරක් නෙවෙයි සදාචාර සම්පන්නවත් වෙනස් වීමේ ක්‍රියාවලියක්. දැන් දරුවනේ ඔබට පැහැදිලි වෙනම ඇති ආර්ථික සංවර්ධනයේ අභිභවා ගිය මානව සංවර්ධනයක් සහිත සංවර්ධන සංකල්පයක් 20වන සියවසෙන් පස්සේ ලෝකයට කලෙලි බහිනවා. මෙන්න මේ විදිහට ලෝකයේ පුරා සංවර්ධන සංකල්පය ක්‍රමෙන් ගමන් කිරීමේදී තව වැදගත් දේවල් කීපයක් මේ අතරට එකතු වෙනවා. ඒකෙදි සුවිශේෂීම කාරණේ තමයි පුතේ පරිසරය කියන සංකල්ප එකතු වීම. මම මේ මාතෘකාව තුළ ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට අපි මෙන්න මේ සංවර්ධනය ගැන කතා කරන විට ඇත්තටම අපි සංවර්ධනය මනින මිනුම් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මක්නිසාද භූගෝල විද්‍යාව හදාරන ශිෂ්‍යයා රටක් සංවර්ධිත හෝ සංවර්ධනය වෙමින් පවතින බව නිර්වචනය කරන විට ඔහුට තියෙන්න ඕනේ සංකල්පයක් මොන මිනුම මතද මෙය සිද්ධ කළේ කියන කාරණය. අන්නේ මිනුම් පිළිබඳව කතා කරද්දී සංවර්ධනය සංකල්පයක් ලෙස සැලකුවත් අපි සාමාන්‍යයෙන් සංවර්ධනය සලකන්නේ පුතේ සංකල්පයක් විදිහට. ඒ වුණාට එකිනෙක රටවල් සංවර්ධන මට්ටම් හඳුනා ගන්න භාවිතා කරන මිනුම් වර්ග තියෙනවා. දැන් සංවර්ධනයේ සංකල්පයක් වුණාට ඒ සංවර්ධනයේ මැනීම සඳහා අපි භාවිතා කරන මිනුම් විවිධයි. සංවර්ධනයේ අර්ථය වඩා පුළුල්ව හඳුනා ගන්න. ඒ වගේම විවිධ ආයතන සංවිධාන හා පුද්ගලයෝ විසින් මෙන්න මේ සඳහා ගුණාත්මක මිනුම් හඳුන්වා දීලා තියෙනවා. සංවර්ධනයේ මැනීම සඳහා විවිධ ආයතන විවිධ පුද්ගලයෝ මේට යොදා ගන්න පුළුවන් මිනුම් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි චුට්ටක් හොයලා බලන්න ඕනේ මේ සංවර්ධනයේ මැනීම සඳහා භාවිතා කරන මිනුම් මොනවද කියලා. අපි පුතේ මෙන්න මේ සංවර්ධනයේ මැනීමේ මිනුම් වර්ග දෙකකට බෙදනවා පැරණි මිනුම් සහ නූතන මිනුම් කියලා. මුල් කාලයේ සංවර්ධනයේ මැනීම සඳහා අපි භාවිතා කළ පැරණි මිනුම් තමයි මූර්ත දලජාතික නිෂ්පාදිතය. රටේ දලජාතික නිෂ්පාදිතය රට කොච්චර නිෂ්පාදිතයක් සිද්ධ කරනවද? ප්‍රතිශීර්ෂ දලජාතික නිෂ්පාදිතය. ප්‍රතිශීර්ෂ දලජාතික නිෂ්පාදිතය. ඒ වගේම දලජාතික නිෂ්පාදිතයේ වර්ධන වේගය. ඒතර ඔබට පේනවා මේවා මුල් කාලීන මිනුම්. නමුත් එතනින් පසු අපි නූතන මිනුම් වලට පරිවර්තනය වෙනවා. ඔබ නිතරම අහලා ඇති බොහෝ දුරට විෂය ඇතුලේ කතා කරනවා. කෙටියෙන් අපි කියනවා PQLI දර්ශකය කියලා. එහෙම නැත්නම් අපි ඒක විවහාර කරන්නේ භෞතික ජීවන තත්ත්ව දර්ශකය. ඒක නූතන මිනුමක්. භෞතික ජීවන තත්ත්ව දර්ශකය, ඒ වගේම මානව සංවර්ධන දර්ශකය, මානුෂ දරිද්‍රතා දර්ශකය, මානුෂ පීඩක දර්ශකය, මෙන්න මේ කියන මිනුම් වර්තමානයේ අපි භාවිතා කරන මිනුම්. ඔබට පේනවා ඒ මිනුම් ඇතුලේ මානව ප්‍රජාවගේ සංවර්ධනය ගැබ් වෙලා තියෙන ආකාරය. මුල් කාලයේ තිබුණු මිනුම් සංවර්ධනයේ යථාර්ථය නිවරදිව එලිදැක්වීමක් සිදු කරේ නැහැ. මධ්‍යම හෝ අඩු කියන සංවර්ධන මට්ටමක් කීපයක් හඳුනා ගන්න විතරක් එය සීමා වුණා. ඒකෙන් අපිට පුළුවන් වුණා සංවර්ධනයේ අඩු හෝ මධ්‍යම කියලා වෙන් කරගන්න. පස්සේ තවදුරටත් ඒක පුළුල් වෙලා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන කියලා එකක් ක්‍රියාත්මක වෙනවා පුතේ 1990-99 කාලේ. මෙන්න මේ කාලේ හඳුන්වා දෙනවා මානව සංවර්ධන දර්ශකය. සංවර්ධනයේ මැනීම සඳහා යොදා ගන්න මිනුමක් විදියට ඔන්න ඔය අවස්ථාවේ භාවිතා කරා. ඒකෙන් සිද්ධ වුණේ එතෙක් පැවතුණු දුර්වලතා අයින් වුණා. මෙන්න මේ මානව සංවර්ධන දර්ශකය කියන එක තුල සිද්ධ වෙච්ච දේ තමයි එතෙක් අපි රටක් සංවර්ධිතයයි මනින්න භාවිතා කරපු නිර්ණායකවල පැවති දුර්වලතා මගහැරී යන්න පටන් ගත්තා. සංවර්ධනයේ යථාර්ථය, ඇත්ත ස්වභාවය හඳුනා ගන්න පුළුවන් වුණා. මානව සංවර්ධනයේ මූලික අංග තුනක් මෙන්න මේකේ ගැබ් වෙලා තියෙනවා. මානව සංවර්ධනය. මානව සංවර්ධන දර්ශකයේ ගණනය කරද්දී පුතේ අපි උපතේදී ආයු අපේක්ෂාව, සාක්ෂරතාවය සහ ක්‍රය ශක්තිය මෙන්න මේක ගලපනවා. උපතේදී ආයු අපේක්ෂාව, ඒ කියන්නේ පුතේ අපි ඉපදුණු කෙනෙක් සාමාන්‍යයෙන් කොච්චර කාලයක් ජීවත් වෙන්න භාග්‍යයක් වරමක් ලබනවද කියලා අනුමාන කරනවා. ඒ යම් රටක ජීවත් වන පුද්ගලයා ඒ රටේ පවතින සෞඛ්‍ය සහ වෙනත් ආහාර පෝෂණ තත්ත්වයේ තියෙන ස්වභාවය මත කතරම් කාලයක් ඔහුට ජීවත් වීමේ වරමක් ලැබෙනවද කියන කායු අපේක්ෂාව තුලින් අපි ගණනය කරනවා. ඒ වගේම සාක්ෂරතාවය. සාක්ෂරතාවය කියලා අපි අදහස් කරන්නේ අකුරු ලියන්න කියන්න තියෙන හැකියාව. සාක්ෂරතාවයෙන් පස්සේ ක්‍රය ශක්තිය. ක්‍රය ශක්තිය කියන එකෙන් අපි අදහස් කරන්නේ භාණ්ඩ මිලදී ගැනීමට ඇති හැකියාව. ක්‍රය ශක්තිය. මෙන්න මේවා ගැලපුවාම ඒක පුද්ගල දලජාතික නිෂ්පාදිතය ප්‍රධාන නිර්ණායකයක් විදිහට යොදා ගන්න පුළුවන්. මේකත් එක්ක ගලපනවා ඒක පුද්ගල දලජාතික නිෂ්පාදිතය. ඔබට පේනවා ඒක පුද්ගල දලජාතික නිෂ්පාදිතය ආර්ථික දර්ශනයක්. හැබැයි උපතේදී ආයු අපේක්ෂාව, සාක්ෂරතාවය සහ ක්‍රය ශක්තිය වගේ දේවල් මානව සංවර්ධන දර්ශකයක් විදිහට ගන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ මානව සංවර්ධනයත් ඒ වගේම ආර්ථික සංවර්ධනයත් කියන දෙක එකට සමෝදානික කරලා අපි අන සංවර්ධන මිනුමක් ගොඩනගා ගන්නවා. මෙන්න මේ පරාසයේ විහිදෙන, මෙන්න මේ නිර්ණායක මත ඒ රටවල් විහිදෙන මට්ටම් කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. නොයසේනම් මේ නිර්ණායකවලට ගැප් කරලා අපිට ලෝකේ රටවල් කාණ්ඩ කීපයකට බෙදන්න පුළුවන්. අපි මූලික වශයෙන් මෙන්න මේ නිර්ණායක මත ලෝකේ රටවල් කාණ්ඩ හතරකට බෙදා දක්වනවා. එකක් තමයි ඉතා ඉහළ මානව සංවර්ධනයක් ඇති රටවල්. ඉතා ඉහළ. දෙවැනි එක තමයි ඉහළ මානව සංවර්ධනයක් ඇති රටවල්. එක ඉතා ඉහළ මානව සංවර්ධනයක් ඇති රටවල්. දෙක ඉහළ මානව සංවර්ධනයක් ඇති රටවල්. තුන මධ්‍යස්ථ මානුෂ සංවර්ධනයක් ඇති රටවල්. හතර පහළ මානව සංවර්ධනයක් ඇති රටවල්. ඉතින් මෙන්න මේ විදිහට ඉතා ඉහළ, ඉහළ, මධ්‍යස්ථ සහ පහළ මානව සංවර්ධනයක් ඇති රටවල් විදිහට අපි ලෝකේ රටවල් මෙන්න මේ දර්ශක අනුව වර්ග කර ගන්නවා. දැන් අපි මේවා දිහා බලද්දී අපිට නිදසුණක් ගත්තොත් දැන් අපි අපේ රට බලමුකෝ. ශ්‍රී ලංකාවේ 2012 අවුරුද්ද වෙද්දී මානව සංවර්ධන දර්ශකය 0.715ක් යන අගයට පත් වෙලා තිබුණා. ඒ කියන්නේ අපි දැන් මේ කතා කරපු මානව සංවර්ධන දර්ශකය සංවර්ධනය මැනීම සඳහා මෑත කාලීනව අපි වැඩි වශයෙන් භාවිතා කරන මානව සංවර්ධන දර්ශකය ශ්‍රී ලංකාව හිමි කරගෙන ඇති අගය තමයි 0.715ක්. ඒක ලෝක මට්ටමින් ගත්තොත් පුතේ 187 වෙනි ස්ථානය. ඒ කියන්නේ ඒක ලෝක මට්ටමින් අපේ රටවල් 187ක් අතරින් 92 වෙනි ස්ථානය. ලෝකයේ රටවල් 187ක් අතරින් 92 වෙනි ස්ථානය තමයි ලංකාවට හිමි වෙලා තියෙන්නේ. මේක ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව. අනිත් පැත්තෙන් ගත්තොත් පුතේ ඔබ දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ කලාපයේ වශයෙන් උත් මානව සංවර්ධනයේ ඉහළින් ඉන්න රටක්නේ. දැන් අපේ කලාපය තමයි සාක් කලාපය නේද? සාක් රටවල් අතරින් ඉහළම මානව සංවර්ධනය තියෙන ශ්‍රී ලංකාවට. සාක් රටවල් අතරින් ඉහළම මානව සංවර්ධනයක් තියෙන ශ්‍රී ලංකාවට. තේරුණා නේද? එතකොට මේක විවිධ නිර්ණායක මත අපිට හඳුනා ගන්න පුළුවන් තත්වයට මහා බැංකුව සහ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බලනකොට සංවර්ධනය කියන එක අපි මුල් කාලේ ආර්ථික සංවර්ධනය පෙරටු කොටගත් නිර්ණායක යටතේ පසු කාලීනව ආර්ථික සංවර්ධනය සහ මානව සංවර්ධනය කියන නිර්ණායක සමෝදානය කරලා පොදු නිර්ණායකයක් යටතේ සාකච්ඡා කරා. මෙන්න මේ විදිහට තමයි පුතේ කාලාන්තරයක් තිස්සේ ලෝකය සංවර්ධිතද සංවර්ධනය වෙලා නැද්ද අනාගතයේ කොහොමද වුන් සංවර්ධනය වෙන්නේ කියලා තීරණය කරන්නේ. හැබැයි දැන් ඔයාලට පොඩි ගැටලුවක් දැනෙන්න ඕනේ. ඒක තමයි පුතේ දැන් ලෝකයේ තියෙන රටවල් සංවර්ධිතයිද නැද්ද කියලා තීරණය කරන්න යොදාගෙන තියෙන්නේ මානව සංවර්ධනයයි ආර්ථික සංවර්ධනයයි. දැන් ඔන්න ඔය නිර්ණායක දෙක තුල ලෝකය සංවර්ධනය කරා ගමන් කරන්න පියවර ගත්තා. මොකද්ද කරන්න උත්සාහ කරේ ලෝකේ රටවල්? මානව සංවර්ධනයත් ආර්ථික සංවර්ධනයත් ඇති කරගනිමින් තම රට ලෝක සංවර්ධනයේ ඉහළටම අරගෙන යන්න හැම රටක්ම උත්සාහ ගත්තා. මොකද ලෝකේ සංවර්ධිතයි කියන සම්මානය, සංවර්ධිතයි කියන ගෞරව නාමය ලබා ගන්න නම් ඔවුන්ට පෙන්නලා තිබුණු ඉලක්කය තමයි මානවයාගේ සංවර්ධනය දියුණු වෙන්න ඕනි, ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ඕනි කියලා. හැබැයි මෙන්න මේ මානවයාගේ සංවර්ධනයත් ආර්ථික සංවර්ධනයත් හොයාගෙන ගියපු ලෝකයට තේරුණා තමන් යම් තැනකදී වරද්ද ගත්තා කියලා. අපි හිතන් හිටියේ ලෝකය ආර්ථික වශයෙන් සහ මානව වශයෙන් සම්පූර්ණ වුණාම දියුණු ඇති කියලා. හැබැයි පුතේ මේ විදිහට ලෝකයම සංවර්ධනය කරා ගමන් කරාට පස්සේ ලෝකයට එකතු වෙච්ච ප්‍රතිඵල ටික දිහා බැලුවොත් ඔබට පුදුම හිතෙයි. මුළු ලෝකයම සංවර්ධනය කරා ගමන් කිරීමේ අවසාන ප්‍රතිඵලය තමයි ස්වභාවික සම්පත් විසන්තුලණය වෙන්න පටන් ගත්තා. අසමතුලිත වෙන්න පටන් ගත්තා. ස්වභාවික සම්පත් බෙදී යාමේ ගැටලු ඇති වුණා. සම්පත් වැඩි වැටියෙන් පරිභෝජනය කරන නිසා සම්පත් හිඟයක් ඇති වුණා. ස්වභාවික සම්පත් අධික විදියට පාවිච්චි කරපු නිසා ලෝකයේ සම්පත් වේගයෙන් ක්ෂය වෙන්න පටන් ගත්තා. සම්පත් වේගයෙන් ක්ෂය වෙනකොට මිනිස්සු විකල්ප සම්පත් හොයන්න පටන් ගත්තා. ඒ වගේම සම්පත් වේගයෙන් ක්ෂය වෙනකොට ලෝකයේ තුල අති විශාල තරඟයක් ඇති වුණා පුතේ. මේ සීමිත සම්පත් හිමි කරගන්න ලෝකයේ රටවල් දියුණුව කියන මායාව තුල ගමන් කිරීම නිසා ඔවුන් තම තමන්ගේ රට තුල සම්පත් ඒකරාශී කරගන්න අසීමිත තරඟයක් ඇති කරගත්තා. බොහෝ දුරට ලෝකය තුල පවතින මහා යුද්ධ, මානව ප්‍රජාවට හානි කරන මහා විවසන දක්වා මේව පරිවර්තනය වෙන්න පටන් ගත්තා ඒ මිනිසුන්ට. හැබැයි ඒ විතරක් නෙවෙයි, මෙන්න මේ ඉලක්කයට ලෝකය ගමන් කිරීම නිසා පසුකාලීනව පරිසරයට ඇතිවෙච්ච බලපෑම් අතිමහත්. ඇයි පරිසරයට බලපෑම් ඇති වුණේ? ඇයි පුතේ සංවර්ධනය කරා ලෝකය අරගෙන යනකොට මිනිසුන්ට දීලා තිබුණු ඉලක්ක දෙක තමයි ආර්ථික සංවර්ධනය සහ මානව සංවර්ධනය. ආර්ථික සංවර්ධනයත් මානව සංවර්ධනයත් කෙරෙහි ලෝකය යොමු වන විට මිනිසුන්ට අමතක වුණා පරිසරය කියන සංකල්පය. මිනිස්සු පරිසරය ගැන බින්දුවක්වත් හිතන්නේ නැතුව තමන්ගේ ආර්ථික සංවර්ධනයත් තමන්ගේ මානව සංවර්ධනයත් සම්පූර්ණ කරගන්න ඉතා විශාල තරඟයක යෙදෙන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලය තමයි මුළු ලෝකයේම අස්සක් මුල්ලක් නැර පරිසර දූෂණේ ඇති වෙන්න පටන් ගත්තා. මෙන්න මේ සංවර්ධනයේ නාමයෙන් ගෝලීය උණුසුම වැඩි වෙන්න පටන් ගත්තා. හරිතාගාර ආචරණය, ඕසෝන් වියනට විනාශ වෙන්න, ඕසෝන් වියන හානි වෙන්න කටයුතු සිද්ධ වුණා. ක්‍රමානුකූලව ඕසෝන් වියන වියැකෙන්න පටන් ගත්තා. ස්වභාවික සම්පත් සීමා වෙන්න හෝ අවසන් වෙන්න පටන් ගත්තා. ජෛව ගෝලීය සම්පත් විනාශ වෙලා ජෛව පද්ධතියට දරා ගන්න බැරි තරම් බරක් පැටවුණා. දේශගුණික විපර්යාස ඇති වුණා. දැන් ලෝකය සංවර්ධනය කරා ගමන් කරනවා යයි පවසමින් ලබාගත්තු යථාර්ථය කුමක්ද? ලෝකයේ ආර්ථික සහ මානව සංවර්ධනය තුලින් ඉදිරියට යන්න ගිහින් ඔහු මුළු පෘථුවියේම පැවැත්ම කෙරෙහි හේතු වන පරිසරය කියන දේ අමතක කරා. පරිසරය කියන දේ අමතක කරා හෝ අමතක වුණා. පරිසරය කියන නිර්ණායකයක් ඇතර නොතිබුණු නිසා පාරිසරික වශයෙන් ඉදිරියට යන්න, පරිසර සම්පත් රැකගන්න මානවයාට ලොකු උවමනාවක් තිබුණේ නැහැ. ඒකට හේතුව තමයි එදා සංවර්ධනයේදී දැක්කේ පරිසරයට මොන දේ සිද්ධ වුණත් පරිසරය කොච්චර විනාශ වුණත් ගැටලුවක් නැහැ. මිනිස්සුන්ගේ ආයු අපේක්ෂා වැඩි නම්, සාක්ෂරතාවය හොඳයි නම්, ඒක පුද්ගල ආදායම හොඳයි නම්, ඒගොල්ලෝ දියුණු රටවල්සේ සලකන්න පුරුදු වුණා. අවසානයේ දුප්පත් රටවල් පවා තමන්ගේ වනාන්තර ස්වභාවික පරිසරය විනාශ කරමින් ආර්ථික ශක්තියක් ඇති කරගන්නත්, මානව ශක්තියක් ඇති කරගන්නත් තම පාරිසරික සම්පත් බිල්ලට දෙන්න පටන් ගත්තා. ලෝකේ වටිනම සම්පත වෙච්ච පරිසරය නවීන සංවර්ධනය නිසා විනාශ වෙන්න පටන් ගත්තා. මේ විදිහට දැන් පරිසරය අමතක කරලා ලෝකය සංවර්ධනය කරා ගමන් කරන්න අතීතයේ උත්සුක වෙච්ච නිසා ආර්ථිකාංශයේ වැඩි දියුණුවක් ඇති වුණත් 21 වන සියවසේ මැද මුළු මනින්ම ඉවත් නෙවිච්ච අහිතකර ප්‍රතිවිපාක රැසක් ලෝකයේ හමුවේ ඇති වෙන්න පටන් ගත්තා. 20 වන සියවසේ ඉඳන් මුළු ලෝකයටම අලුත් ප්‍රශ්න ගොඩක් ගොඩ ගැහෙන්න පටන් ගත්තා. ඇයි මානවයාගේ ආයු අපේක්ෂාව මානව සංවර්ධන මේ දේවල් ගැන විතර නිහිතුවේ? මෙන්න මේවත් එක්ක ලෝක ජනසංඛ්‍යාව සීග්‍රයෙන් වැඩි වෙන්න පටන් ගත්තා. ලෝක ජනගහනය වේගයෙන් වර්ධනය වුණා. සීග්‍ර වර්ධනය සමග අවශ්‍යතා වැඩි වෙන්න පටන් ගත්තා. මේ අවශ්‍යතා සංකීර්ණ වෙන්න පටන් ගත්තා. නව නිෂ්පාදන ක්‍රියාවලිය පුළුල් වෙන්න පටන් ගත්තා. විධිමත් පාලනයකින් තොරව සිදුවෙච්ච කාර්මීකරණය හේතු කරගෙන ඇතිවෙච්ච පාරිසරික විසන්තුලනය, පාරිසරික අසමතුලිතතාවය මානව ක්‍රියාකාරකම් වලට ඉතාම අහිතකර බලපෑමක් ඇති කරා. මෙන්න මේ නිසා පාරිසරික විසන්තුලනය වැළැක්වන්න, පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කරගන්න ලෝකයට අවශ්‍ය වුණා. ඒ නිසා ලෝකයේ පරිසරයට ආදරය කරන මිනිස්සු රටක සංවර්ධනය මැනීම සඳහා භාවිතා කරපු ඕං ඔය කියන පැරණි මිනුම් වෙනුවට අලුත් මිනුමක් එක් කරගන්න පටන් ගත්තා. අන්න ඒ මිනුම තමයි පුතේ තිරසාර සංවර්ධනය. තිරසාර සංවර්ධනය ලෝකයේ තුල තිබුණු අන්තගාමී සංවර්ධන ක්‍රියාවලිය වෙනුවට මිනිසා සහ පරිසරය කියන දෙකම එකතැනට එකතු කරපු ස්ථීරසාර සංවර්ධනය තමයි තිරසාර සංවර්ධනය. සංවර්ධන ක්‍රියාවලියේදී පරිසර කළමනාකරණය සහ සංවර්ධන කළමනාකරණය ඒකාබද්ධ කිරීමක් සිද්ධ වුණා. අන්න ඒක තමයි තිරසාර සංවර්ධනය. මානව සංවර්ධනයයි පරිසර සංවර්ධනයයි එක තැනකට ගේන්න උත්සාහ කිරීම තමයි තිරසාර සංවර්ධනය. අනාගතයේ පිළිබඳව මේ තුල ලොකු අවධානයක් ඇති කරා. මිනිසා වර්තමානයේ යම් සම්පත් ප්‍රමාණයක් භුක්ති විඳින්නේද එය කිසිදු අඩුවක් නොකොට අනාගත පරපුරට ආරක්ෂා කළ යුතුයි කියන උදාර සංකල්පයේ මූතල මේ තුල ගැඹුණා. උදාර සංකල්පයක් ඇති වුණා. අපි යම් සම්පත් ප්‍රමාණයක් භුක්ති විඳිනවා නම් ඒක අනාගත පරපුරටත් උරුම කළ යුතුයි කියලා. ඇත්තටම පුතේ දිනු වෙන්න කියලා හිතාගෙන අද මානවයා අනාගතේ උපදින්න ඉන පරම්පරාවට අයිති සම්පතුන් භුක්ති විඳිනවනේ. අනාගතේ මිනිසුන්ට භාවිතා කරන් දෙන ඛනිජ තෙල් ටික දැම්මම ඉවර කරනවනේ. අනාගතේ මිනිසුන්ට පරිහරණය කරන්න තියෙන ස්වභාවික පරිසරය අපි විනාශ කරනවනේ. ඇත්තටම තිරසාර සංවර්ධනයේ තුල ඉදිරිපත් කරන්නේ වර්තමාන මිනිසාට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ අනාගතේ උපදින්නින දරුවාගේ සම්පත්තික පරිභෝජනය කරන්න. එහෙනම් තිරසර සංවර්ධනය තුල සම්පත් සුරක්ෂිතකරණයක් තියෙනවා. අධි සම්පත් පරිභෝජනයක් නෙවෙයි එතන තියෙන්නේ. අවශ්‍යතාවයට සම්පත් පරිහරණය විතරයි. ඇත්තටම පුතේ ලෝකයේ තියෙන සම්පත් මිනිසාගේ දියුණුවට සහ සංවර්ධනයට ඇත්තටම ප්‍රමාණවත්. මේ පෘථුවේ තියෙන සම්පත් අපේ පැවැත්මට උපරිමයි. හැබැයි මේ තියෙන සම්පත් මිනිසාට ප්‍රමාණවත් වුණාට මිනිසාගේ අසීමිත තෘෂ්ණාවට නම් ප්‍රමාණවත් නැහැ. මානවයාගේ පවතින අසීමිත තෘෂ්ණාව ස්වභාවික සම්පත් විනාශ කරන්න හේතුවක් වෙනවා. මෙන්න මේ කාරණය සංවර්ධනයේදී හඳුනා ගන්න පුළුවන් වුණා. මිනිසාගේ පැවැත්ම ජීවන රටාව උසස් කිරීම මේකෙන් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි එතකොට ලෝකයේ සියලුම රටවල් පරිසරය සුරක්ෂිත කරගන්න මේ සුරක්ෂිත කිරීමේ ක්‍රියාදාමයට ඍජුවම දායක වෙන්න ඕනි කියන එක තිරසාර සංවර්ධන සංකල්පය තුල කලෙලි බහිනවා. 1992 බ්‍රසීලයේ රියෝ ද ජනීරෝ නගරයේ ඒකරාශී වූ පරිසර විද්‍යාඥයන් සහ පරිසරයට ආදරය කරන පුද්ගලයෝ සියලු දෙනා එකතු වෙලා මේ ලෝකයටම ගෙනාව 21 වන සියවස සඳහා න්‍යාය පත්‍රයක්. අපි මීට පෙර දිනකදී ඒ පිළිබඳව කතා කරා. මෙන්න මේ මිහිකත සමුළුව හෙවත් රියෝ සමුළුව තුල මෙන්න මේ තිරසාර සංවර්ධනය කියන සංකල්පය කලෙලි බහිනවා, සමාජගත වෙනවා. ඉතින් අද බුද්ධිමත් ප්‍රජාව ආර්ථික සංවර්ධනය, මානව සංවර්ධනය පමණක් නොව පාරිසරික සංවර්ධනය කියන සංකල්ප එකට කැටි කරගත් සංවර්ධන සංකල්පයක් තුළ ගමන් කරමින් සිටිනවා. ඇත්තටම පුතේ ලෝකේ හැම රටක්ම මේ ඉලක්කයට නොගිය හොත් අපි ඔබ ලබා ගැනීමට උත්සාහ කරනවා යයි කියන සංවර්ධනය ලබාගත්ට පසු අපිට ජීවත් වෙන්න පෘථුවියක් නැති වෙන්න පුළුවන්. අපිට ජීවත් වෙන්න මිහිකතක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි නියත වශයෙන්ම අපේ පරිසරය ආරක්ෂා කරන සංවර්ධන ක්‍රියාවලියකට අපි යොමු වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට අපේ සංවර්ධනය නතර කරන්න වෙන්නේ අපේ ජීවන පැවැත්මත් සමගමයි. ඒක මේ මාතෘකාව තුළ අපි හොඳින් හඳුන ගන්න ඕනි ක්‍රියාවලියක්. හොඳයි. දැන් සංවර්ධනයේ පිළිබඳව ඔබට පැහැදිලි අදහසක් ඇති. අතීතයේ අපි සංවර්ධිතයි කියලා කොහොමද සැලකුවේ? වර්තමානයේ ඒ සංකල්ප වෙනස් වුණේ කොහොමද කියන කාරණය. ඉතින් සංවර්ධනයේ පිළිබඳව කතා කරපු අපි ඇත්තටම භූගෝල විද්‍යා විෂය ඇතුලේ අපිට ශ්‍රී ලංකාව ගැනත් යම් කරුණු ප්‍රමාණයක් සාකච්ඡා කළ යුතු වෙනවා. ඒක අපේ දැනුමට වැදගත්. වර්තමාන ශ්‍රී ලංකාව ගත්තොත් අපේ රට තුලත් ඔය කියන සංවර්ධන නිර්ණායක යටතේ ඉදිරියට යාම සඳහා අරන් තියෙන ක්‍රියාමාර්ග රැසක් තියෙනවා. දැන් ඒ තුල අතීතයේ සිට වර්තමානයේ දක්වා අපි කරුණු කාරණා විශ්ලේෂණය කරොත් මුල් කාලයේ අපි ජලාශ්‍රිත ශිෂ්ටාචාර සමයේ ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති කරගත්තනේ. ඒ කියන්නේ මුල් කාලීනව අපි ඉතා සමෘද්ධිමත් සංවර්ධනයක් ඇති කරගත්තු රටක්. නමුත් පැරණි කාලයේ අපේ තිබුණු සශ්‍රීකත්වය බටහිර ජාතීන්ගේ යටත් විජිත වීමෙන් පස්සේ ආනයන අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය වෙනවා. අපි මෙච්චර කල් බවත්වාගෙන ආපු සංවර්ධනය ආනයන අපනයන සංවර්ධනයක් බවට පරිවර්තනය වෙනවා. එතනින් පසු බටහිර ජාතීන් අපේ රටවල් ඔවුන්ගේ පාලනයෙන් ඉවත් කිරීම හෙවත් නිදහස් කිරීමත් සමග අපි නිදහස ලබා ගැනීමත් සමග ඉන් පස්සේ අප රට තුල සංවර්ධනය සඳහා විවිධ ක්‍රියාමාර්ග රැස දේශීය පාලකයන් විසින් සිදු කරන්න පටන් ගත්තා. ශ්‍රී ලංකාව තුල ගොවි ජනපද ව්‍යාපාර, ගංගා නිම්න සංවර්ධන ව්‍යාපාර, බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම, මහා පරිමාණ කර්මාන්ත, නිදහස් වෙළඳ කලාප, අපනයන ගම්මාන, කාර්මික ජනපද, මෙන්න මේ ආදී වශයෙන් වූ විවිධ ශේත්‍ර ගණනාවක් ඔස්සේ පසු කාලීනව අපේ රට සංවර්ධනය වෙන්න පටන් ගත්තා. වර්තමානයේ දෙස හැරලා බැලුවොත් නම් යටිතල පහසුකම් වැඩි දියුණු කරන්න තමයි වැඩිම අවධානයක් යොමු කළ තියෙන්නේ. යටිතල පහසුකම් රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය අංගයක්සේ තමයි යටිතල පහසුකම් සලසන්නේ. මානව සංවර්ධනයටත් ආර්ථික සංවර්ධනයටත් අනිවාර්යෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතු වෙනවා. ඒතර ශ්‍රී ලංකාව තුල මෙන්න මේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෑත කාලීන වරන් තියෙන විවිධ ක්‍රියාමාර්ග රැසක් තියෙනවා. එකක් තමයි ග්‍රාමීය සංවර්ධන ක්‍රියාමාර්ග, ඒ වගේම නාගරික සංවර්ධන ක්‍රියාමාර්ග, අනෙක් අතට අධ්‍යාපන සෞඛ්‍ය යටිතල පහසුකම්, සන්නිවේදන හා තොරතුරු තාක්ෂණය, මහා මාර්ග දියුණුව, දුම්රිය මාර්ග දියුණු කිරීම, වරාය පහසුකම් පුළුල් කිරීම, ගුවන් තොටුපළ පහසුකම් වැඩි දියුණු කිරීම, අධිවේගී මාර්ග නිර්මාණය, ජාතික ආරක්ෂාව ස්ථාපිත කිරීම, මෙන්න මේ විදිහට අප රටේ මානව සංවර්ධනය ඉහළ නැංවීම සඳහා සංවර්ධන නැඹුරුවක් ඇති කිරීම සඳහා ශේත්‍ර ගණනාවක් තුල වෙනස්කම් ඇති කරමින් පවතිනවා. මෙන්න මේ සංවර්ධන ක්‍රියාවලිය තුල අප රට තුල බලාපොරොත්තු වෙන මූලික දේ තමයි රටේ නව ප්‍රදේශ සංවර්ධනට විවෘත කිරීම. මේකත් එක්ක සිද්ධ වෙන දේ තමයි පුතේ අලුත් ප්‍රදේශ සංවර්ධනයට විවෘත වෙනවා. සමහර විට අපි මෙතෙක් හඳුනා නොගත් ප්‍රදේශ ජාතික ආර්ථිකයට දායක වන දෙවැන්ත සංවර්ධන කලාප බවට පත් වෙනවා. ඒ වගේම වෙළඳපළ පුළුල් වීම, නව නිෂ්පාදන කඩිනමින් වෙළඳපළට සපයන්න පුළුවන් මේ මහා මාර්ග නිසා මගින් ඒ වගේම බාණ්ඩ එහා මෙහා ගෙන යාම වේගවත් වීම ඒත් එක්කම ගොඩක් වෙලාවට සිද්ධ වෙච්ච කාලයේ කාරණේ තමයි භෞතික වශයෙන් මිනිස්සු අතර තිබුණු දුර දැඩි ලෙස ඉවත් වෙන්න පටන් ගත්තා. දැන් අපිට පුතේ වර්තමානයේ ලංකාවේ මොන කෙළවරේ හිටියත් දුරකථන ඇමතුමකින් ඔහුව සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙනම් වර්තමානයේ අපි භෞතික දුර අභිබවා ගිහිල්ලා සංචරණ ක්‍රියාවලිය වැඩි කරගෙන තියෙනවා. කාලය ඉතිරි කරගෙන තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර සංක්‍රමණ රටා වෙනස් වෙලා තියෙනවා. නව රැකී අවස්ථා බිහි වෙලා තියෙනවා. ඒ වගේම බාණ්ඩහා සේවා වලට තිබුණු ඉල්ලුම සහ ඒ ජාලෙහි වෙනස්කම් ඇති වෙලා තියෙනවා. බොහෝ බාණ්ඩ වර්තමානයේ මෝටර රථ, ගුවන්, වරාය හරහා අපිට සපයනවා. ඔබ දැන් ගොඩක් වෙලාවට බාණ්ඩහා සේවා ලබා ගැනීමේදී දුරස්ත ඇනවුම් කිරීමේ ක්‍රම, විදේශ රටවලින් ඇනවුම් කරලා ගෙන ගැනීමේ ක්‍රම කතරම් භාවිතා කරනවද? ඉතින් පුතේ අපි මූලික වශයෙන් ලබාගෙන තියෙන ප්‍රතිඵල තමයි ඔය. මෙන්න මේ විදිහට ශ්‍රී ලංකාව තුල එවත් අප රට තුල සංවර්ධනය සඳහා ක්‍රියාමාර්ග රැසක් අරන් තියෙන අතරම එහි ප්‍රතිලාභත් අපි ලබනවා. මෙන්න මේ කියන ප්‍රතිලාභ ඇතිවීම සඳහා අපිගත්තු ක්‍රියාමාර්ග රැසක් අපිට නිදසුන් විදිහට මෑත කාලිනව දකින්න පුළුවන්. අපේ රට තුල පසුගිය කාලයේ සංවර්ධනයේ දෙස බැලීමේදී පෙරලිකාර ලෙස වර්ධනය වෙච්ච ශේෂ්ත්‍රය තමයි මහා මාර්ග සහ දුම්රිය මාර්ග. මෙතුවක්කල් අපිට අලුත් අත්දැකීමක් වෙච්ච අධිවේගී මාර්ග පවා නිර්මාණය වුණා මෙන්න මේ සංවර්ධන සංකල්පය තුල. ඒ අනුව ලංකාව තුල සංවර්ධන ඉලක්ක කරගනිමින් මහා මාර්ග සහ දුම්රිය මාර්ග රැසක් සංවර්ධනය වෙනවා, නවීකරණය වෙනවා. මුලින්ම කොළඹ මාර්ග ගණනාවක් ඉදි වුණානේ. ඔබ කොළඹ ප්‍රදේශයේ සංචාරකයේ ගියොත් මේ මෑතක සිදු වෙලා තියෙන මානව සංවර්ධනයේ වෙනස්කම් හරි අපූර්වට අඳුන ගන්න පුළුවන්. නව මාර්ග ගණනාවක් මේ වෙද්දි ඉදි වෙනවා. දැන් කොළඹ මාතර, කොළඹ කටුනායක, ඒ වගේම විශේෂයෙන්ම කොළඹ පිටත වටරවුම් මාර්ගය අන්න ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනයේ හරි වැදගත් දැන්. ඒ වගේම යෝජිත අධිවේගී මාර්ග, එක යෝජිත අධිවේගී මාර්ගයක් තමයි පුතේ කොළඹ යාපනය අධිවේගී මාර්ගය. මේවා නිර්මාණය වීම තුළ රට තවත් උඩා වේවි. යාපනයේ කොළඹ වගේම කොළඹ මහනුවර මාර්ගය, මාතර හම්බන්තොට මාර්ගය, මෙන්න මේ මාර්ග වර්තමානයේ අධිවේගී මාර්ග විදිහට සංවර්ධනය වෙනවා, නිර්මාණය වෙනවා. අනිත් එක තමයි වසර ගණනාවක් තිස්සේ යුද්ධය නිසා බැටකාපු උතුරු ප්‍රදේශවල පුද්ගලයන්ට තමන්ගේ ප්‍රවාහන ශේෂ්ත්‍රය තහවුරු කර ගැනීම සඳහා මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ගණනාවක් නිර්මාණය වෙනවා. ඒකෙන් එකක් තමයි මහනුවර යාපනයේ මාර්ගය. ඒ වගේම පරන්තන්, පුනරීන්, මාන්කුලම්, වෙල්ලන්කුලම්, මඩකලපුව, ත්‍රිකුණාමලය වගේ මාර්ග රැසක් වර්තමානයේ ඉදි කරමින් පවතිනවා. මෙන්න මේ විදිහට මාර්ග නිර්මාණයේ තුල රට සංවර්ධනය කරා ගෙන යාමට පවතින රජයන් උත්සාහ දරමින් සිටිනවා. අනෙක් අතට මේ මාර්ගවල මගී ප්‍රවාහනය සඳහා නවීන අලුත් බස් රථ භාවිතා කරනවා. ඒකත් එක්ක මගීන්ට තමන්ගේ භෞතික දුර අඩු කරගනිමින්, කාලය ගොඩක් ඉතිරි කරගනිමින් තමන්ගේ සංවර්ධන ක්‍රියාවලීන් සහ අවශ්‍යතා වේගයෙන් සපුර ගන්න පුළුවන් වෙලා තියෙනවා. අනෙක් අතට පවතින මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීම, ඒ වගේම බොහෝ ප්‍රදේශවල ගුවන් පාලං ඉදි කරලා තදබදය, මාර්ග තදබදය පාලනය කිරීම සිද්ධ වෙනවා. දැන් ගුවන් පාලං ඉදි කරපු ප්‍රදේශ කිව්ව ගමන් ඔබට මතක් වෙනවා නුගේගොඩ, රාගම, වේයන්ගොඩ, මෙන්න මේ ප්‍රදේශවල ගුවන් පාලං ඉදි කරලා ඒ ප්‍රදේශවල මාර්ග පද්ධතිය පුළුල් කරලා සංවර්ධනය කරලා තියෙනවා. මේකත් යටිතල පහසුකම් තුල දකින්න පුළුවන් කාර්යයක්. ඒ වගේම භූගත උමං මාර්ග, ඒ වගේම පදික මාරු භූගත පදික මාරු විශාල ප්‍රමාණයක් අප රට තුළ ඉදි වෙන්න පටන් ගත්තා. භූගත උමං මාර්ග කිව්වහම ඔබට නිතැතින්ම මතක් වෙනවා රම්බොඩ ප්‍රදේශය, ඒ වගේම මහනුවර බොරැල්ල ප්‍රදේශයේ පවතින පදික මාරු මීට හොඳ නිදසුන් විදිහට දකින්න පුළුවන්. ඒ වගේම පුතේ අනවසර පදික ඉදිකිරීම ඉවත් කරලා මගී පදික වේදිකා ස්ථාපිත කරලා දීලා තියෙනවනේ. දැන් වෙනදා පදික වේදිකාවල වෙනදාම් කටයුතු සිද්ධ කරමින් පුද්ගලයන්ට එහා මෙහා ගමන් කරන්න තිබුණු ඉඩවකාශයේ ඇහිරිලා තිබුණේ. නමුත් වර්තමානයේ පදික වේදිකා ඉදි කරමින් මානවයාට තමන්ගේ කටයුතු සිද්ධ කරන්න පුළුවන් විදිහට අපේ රට තුළ විවිධ නිර්මාණ කරමින් පවතිනවා. ඔබ කොළඹ කොටුව ප්‍රදේශය, පිටකොටුව, මහනුවර ප්‍රදේශය නිරීක්ෂණය කළොත් මෙන්න මේ ආකාරයේ පදික වෙළඳාම සහ පදික මාරු නවීකරණය කරපු ආකාරය හරි අපූර්වවට දැක ගන්න පුළුවන්. ඒ වගේම දක්ෂිණ අධිවේගී දක්ෂිණ දුම්රිය මාර්ගයේ වැඩි දියුණු කිරීම, කැලණි වැලි මාර්ගයේ පුළුල් කිරීම, උතුරු දුම්රිය මාර්ගයේ ආපහු සකස් කළා ප්‍රජාවට ලබා දීම, මාතර කතරගම යෝජිත දුම්රිය මාර්ගයේ දික්වැල දක්වා වැඩ කටයුතු මේ වෙද්දී ආරම්භ කළා තියෙනවා, කොළඹ යාපනය දුම්රිය මාර්ගයේ ආපහු ඉදි කරනවා. මෙන්න මේ විදිහට බලනකොට පුතේ මාර්ග සංවර්ධනය තුල අප රට තුල අලුත් පෙරලියක් සිදුවෙමින් පවතිනවා. ඒ එකම ශ්‍රී ලංකා සංවර්ධනයේ දෙස බැලීමේදී අපිට නිතැතින්ම සිහියට එන තවත් වැදගත් අංගයක් තමයි සංවර්ධන ක්‍රියාවලිය තුල ගුවන් තොටුපළ සහ වරාය සංවර්ධනය. විවිධ අංශෝස්සේ මෑත කාලීනව වරාය සහ ගුවන් තොටුපළ පිළිබඳව ප්‍රජාව අතර කතිකාවතක් ඇති වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාව තුල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් විදිහට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ නවීන පහසුකම් සහිතව පුළුල් කරලා තියෙනවා. ඒ වගේම දෙවන ගුවන් තොටුපළ විදිහට මත්තර ජාත්‍යන්තර ගුවන් තොටුපළ අලුතින් ඉදි කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, වර්තමානයේ අපේ රට තුල ප්‍රාදේශීය ගුවන් තොටුපළවල් ඇති කරනවා. විශේෂයෙන්ම අභ්‍යන්තර ගුවන් තොටුපළවල් විදිහට රත්මලාන, පලාලි සහ අනුරාධපුරයේ ගුවන් තොටුපළවල් ඉදි කරමින් පවතිනවා සහ ඉදි වෙලා තියෙනවා. අනෙක් අතට මේ ගුවන් තොටුපළවල් ආශ්‍රිතව දුම්රිය, මෝටර රථ වගේ යටිතල පහසුකම් වැඩි දියුණු කරලා තියෙනවා. ඒ කියන්නේ ගුවන් තොටුපළ ආසන්නව ඒ ආශ්‍රිත ප්‍රජාවට සහ ගුවන් තොටුපළ භාවිතා කරන මගීන්ට අවශ්‍ය පහසුකම් ඇති කර ගන්න, පහසුකම් ලබා ගන්න අවස්ථා පුළුල් කරලා තියෙනවා. ජාත්‍යන්තර ගුවන් සේවාවන් තුල ඔය හදිස්සිය අවශ්‍යතා සඳහා සේවා පහසුකම් සපයන්න පුළුවන් විදිහට කටුනායක සහ මත්තල ගුවන් තොටුපළවල් දියුණු කරලා තියෙනවා. පුතේ දැන් සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපළකදී හදිසි අවස්ථාවක් ඇති වුණොත් ඒ ගුවන් යානයට උදව් කරන්න, පහසුකම් සලසන්න පුළුවන් විදිහට ගුවන් තොටුපළක් නවීකරණය කරනවා කියන එක හරිම වැදගත්. ඉතින් ඒ කාරණය කටුනායක සහ මත්තල ගුවන් තොටුපළවල් තුල සිදුවෙමින් පවතිනවා. අනෙක් අතට ලංකාවේ කොළඹ වරාය, ඔලුවිල් වරාය අදවන විට වැඩි දියුණු කරලා සේවා තත්ත්වයන් පුළුල් කරලා තියෙනවා. ඒ වගේම අපිට අලුත් අත්දැකීමක් විදිහට මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය අලුත් අංගෝපාංග සහිතව ඉදි කරලා තියෙනවා. ඒ ආශ්‍රිතව ප්‍රතිඅපනයන කටයුතු, නැව්වලට ඉන්ධන, නැව්වලට ජලය වගේ පහසුකම් සපයන්න අවශ්‍ය කටයුතු සලස්සලා තියෙනවා. ඒ වගේම ඉන්ධන ගබඩා, වාහන අංගන, බහාලුම් පර්යන්ත, මෙන්න මේ වගේ පහසුකම් මෙන්න මේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඉදි කරලා තියෙනවා. ඒ වගේම මේ කටයුතු පුළුල් කළා සහ ඉදිරියට තව දුරටත් ඒවා නවීකරණය කරන්න සැලසුම් හදලා තියෙනවා. ඉතින් මේක ශ්‍රී ලංකා සංවර්ධනය තුල හරි වැදගත් අංගයක්. ඒ විතරක් නෙවෙයිනේ, ශ්‍රී ලංකාව පිහිටා තියෙන ස්ථානය අනුව පහසුවෙම සංවර්ධනය කරන්න පුළුවන් රටක්. අපි ජාත්‍යන්තර මුහුදු සේදමාවතේ කේන්ද්‍රගතවනි ඉන්නේ. ඔබ අහලා තියෙනවා සේදමාවත කියන එක. මෙන්න මේ සේදමාවත අපි වර්ග දෙකකට බෙදනවා, ගොඩබිම් සේදමාවත සහ මුහුදු සේදමාවත කියලා. එතකොට ශ්‍රී ලංකාවේ ඉන්නේ මුහුදු සේදමාවතේ ඉතාම සුවිශේෂී කේන්ද්‍රස්ථානයක. මෙන්න මේ වැදගත්කම හඳුනගෙන තමයි බහාලුම් ප්‍රවාහන ක්ෂේත්‍රය සහ ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක් විදිහට ශ්‍රී ලංකාව සංවර්ධනය වෙන්නේ. ඇත්තටම පුතේ ලෝකේ දියුණු කරන්න පුළුවන් හොඳම සේවා මධ්‍යස්ථාන තමයි කොළඹ වරාය සහ හම්බන්තොට වරාය, ඒ වගේම ත්‍රිකුණාමල වරාය. මේ වගේ සම්පත් පුතේ ලෝකේ වෙනත් රටවල් වලට නැහැ. මේවා මිල කළ නොහැකි අමිල සම්පත්. මේ සම්පත් පුතේ අපි විතරක් නෙවෙයි අනාගත පරපුරට පවා උරුම කරලා දෙන්න ඕනේ. ඒවා විනාශ කිරීම කිසි කෙනෙක්ගේ අයිතියක් නෙවෙයි. කොළඹ වරාය නගරය කියලා එකක් අද හදනවා. ඔබ දන්නවා ශ්‍රී ලංකාව තුල ඉතාම අලුත් සංවර්ධන ක්‍රියාවලියක් තමයි මේ වරාය නගර සංකල්පය. කොළඹ වරාය නගරයේ ආශ්‍රිතව පුතේ නිවාස සංකීර්ණ, සාප්පු සංකීර්ණ, හෝටල් සංකීර්ණ, විවිධ සේවා මධ්‍යස්ථාන, විනෝදයේ සඳහා පහසුකම් සපයන ස්ථාන වගේ ගොඩක් දේවල් මේ තුල කේන්ද්‍රගත වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, වියලි තටාංගන පහසුකම්, ඕන විදියට පාලනය කරන්න පුළුවන් තටාකාංගන මේ තුල පවතිනවා. ඒ විතරක්ද, උතුරු නැගෙනහිර ගාල්ල වගේ පැරණි නගර වරාය නගරවල පහසුකම් සංවර්ධනය කළා තියෙනවා. මෙන්න මේවා දිහා බලනකොට අපිට පේන දේ තමයි ශ්‍රී ලංකාව තුල යටිතල පහසුකම් අංශයේ බොහෝ සංවර්ධන ක්‍රියාමාර්ග මේ කාලය වන විට සිදු වෙමින් පවතිනවා. මේ නිසා ලෝකේ විශාල ප්‍රමාණයේ නැව් අති නවීන සුඛෝභෝගී සංචාරක නැව් ශ්‍රී ලංකාවට පැමිණෙමින් පවතිනවා. ඉතින් එම නැව්වල නැවතුම් පොලක් විදිහට ශ්‍රී ලංකාව සංවර්ධනය වෙනවා. මේ කාරණා දෙස බලන විට පෙනී යන්නේ සංවර්ධනය කියන ක්‍රියාවලිය තුළ අප රට තුළ සිදුවන යටිතල පහසුකම් පිළිබඳව සිදුවන්නා වූ පරිවර්තනය. මේ කාරණා හොඳින් ඔබගේ දැනුමට එකතු කරගන්න. ඒ වගේම ශ්‍රී ලංකාව තුළ මානව සංවර්ධනයට අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවද? ඒ හරහා අප තුළ සිදුවෙලා තියෙන අප රටේ සිදුවන විපර්යාසයන් සහ පරිවර්තනයන් මොනවද කියලා තවත් දවසකදී අපි කතා කරමු. අද දවසේ අපි සාකච්ඡා කරේ ලෝක මට්ටමින් සංවර්ධනය අර්ථකථනය කරන්නේ කොහොමද, සංවර්ධන නිර්ණායක පරිවර්තනය උනේ කොහොමද, සහ ශ්‍රී ලංකා සංවර්ධනයේ යටිතල පහසුකම් වල සිදු වෙනස් වීම පිළිබඳව. ඉතින් සංවර්ධනය කියන පුළුල් මාතෘකාවේ තවත් විශේෂ කරුණු රැසක් සමගින් තවත් දිනකදී ඔබ අප හමු වෙමු. ඉතින් සියලු දිනාටම ජයග්‍රාහී දවසක්.